नमस्कार है कि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयांपि बुद्धं शरणं गच्छामि द्वितीयांपि धम्मं शरणं गच्छामि द्वितीयांपि संघं शरणं गच्छामि तृतीयांपि बुद्धं शरणं गच्छामि तृतीयांपि धम्मं शरणं गच्छामि तृतीयांपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वीरमणिः शिक्षापदं समादियामि अदिन्नादाना वीरमणिः शिक्षापदं समादियामि कामी सुमिच्छाचारा वीरमणिः शिक्षापदं समादियामि मुसावादा वीरमणिः शिक्षापदं समादियामि पिशुनावाचा वीरमणिः शिक्षापदं समादियामि हरुषावाचा वीरमणिः शिक्षापदं समादियामि सम्फप्पलापा वीरमणिः शिक्षापदं समादियामि मिच्छा आजीवा वीरमणिः शिक्षापदं समादियामि शरणेन साध्यं आजीवठमकशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादितव्यं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सर्गमुखदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से यो च वस्से सतं गीरे अपस्सं धम्ममुत्तमम् एकाहं जीवितं सेयो पश्यतो धम्ममुत्तमं श्रद्धावत् पिन्नतुनि जीविते अवसान भागेदी तमंगे दूदरुवंगें उपस्थाने लभिनवत कियन बलापोरुत्तुव तुलिन सामान्यन मौपियो सुरक्षित भावय पिलिबंद यम्किसि हंगीमक् ऐति करगन्नव ඒ අනුව දරුවන් බොහෝ ගණනක් ඇති මව්පියන්ට වඩාත් සුරක්ෂිත හැඟීමක් ඇතිවීම ස්වාභාවිකයි. එහෙම නමුත් මව්පිය ගුණ මිලමුදල් වලින් මන්නේ දූ දරුවන් නිසා සමහර විට මව්පියන්ට කිසිම අවහරණයක් නැති තත්ත්වයක් උදා වෙනවා. අද අපි මාතෘකා කරගත්තු මේ ගාථා ධර්මය බුදු පියාණන් වහන්සේ වදාළේ ඒ වගේ අසරණ තත්වයට පත් වුණු මව කෙනෙකුට ධර්මයෙන් පිළිටවීමටයි. සවැත් නුවර එක්තරා පවුලක පුතුන් 7 දෙනෙකුත් දුවරු 7 දෙනෙකුත් සිටියා. ඒ අය නිසි වයසට පැමිණලා විවාහ වෙලා හොඳට ජීවිකා ජීවිතය ගෙන ගියා. ඒ අතරතුර ඒ පියා කලුරිය කළා. එහෙන් මේ මව ඒ තමන්ගේ වස්තුව දේපල ආදිය ඒ විදිහටම පරිහරණය කළා. ඉතින් දරුවෝ ඇවිල්ලා කිව්වා, ඇයි අම්මේ දැන් තාත්තත් නැති එකේ ওই වස්තුව තියාගෙන ඉන්නේ? ඇයි අපට බැරිද උපස්ථාන කරන්න කියලා. කීපවරක් නිශ්ශබ්දව ඉඳලා නැවත නැවත කියන නිසා කල්පනා කළා, දැන් ඉතින් මගේ දරුවෝ මාව බලාගනින් කියලා මුළු වස්තුවම කොටස් 14කට බෙදලා ඒ දරුවන් අතර බෙදලා දුන්නා. ඉතින් ටික දවසක් කර වැඩිමහල් පුතාගේ ගෙදරට යනකොට ඒ ලේඩිය කියනවා, "පේනව නේද අපේ නැන්දම්මා? ලොකු පුතාට කොටස් දෙකක් දුන්නා වගේ හැමදාම එනවා" කියලා. ඊළඟට දෙවෙනි පුතාගේ ගෙදරට ගියා. එතනත් ඒ විදිය තත්ත්වයක් ඇති වුණා කීප දවසකට පස්සේ. දුවරුන්ගේ ගෙදරට ගියා, ගෙදර වලට ගියා. එතනත් එහෙමයි. එහෙමම ගිහිල්ලා මෑණියන් මේ මව් තෝරගත්තේ නුන් ගත්තා. දැන් ඉතින් මේ ගල්ලංගෙන් පිටක් මට බලාපොරොත්තු වෙන එක වැඩක් නැහැ. මම භික්ෂුණියක් වෙලාවත් ජීවත් වෙන්න ඕන කියලා මෙහෙණවරට ගිහිල්ලා පැවිද්ද ඉල්ලා සිටියා. ඒ මෙහෙණින් වහන්සේලා ඒ මහලු කැනැත්තිය පැවිදි කළා. ඉතින් ඒ පැවිදි නාමය කෙසේ වෙතත් අපට හඳුන්වලා තියෙන ධර්මයේ බහුපුත්තිකා තේරී කියන නමයි ඇයට පට බැඳුනේ. ඇත්ත වශයෙන් කියනකොට දූ දරුවන්ගෙන් ගියේ මවුට ලැබුණු එකම හිමිවුණු එකම දේ නම විතරයි. බොහෝ දරුවන් නැති මව. ඉතින් කොහොම නමුත් බහුපුත්තිකා තේරිය පැවිදි වුණේ ජීවිකාව පිළිබඳව හිතලායි. නමුත් ලොකු සංවේගයක් ඇති කරගෙන මේ සංසාර තත්වය ගැන දැන් මම මහලු වයසේ ඉන්නේ කියලා රෑ දවල් නිදි නැතිව මහාවීරයක් වඩලා භාවනා කරන්න පටන් ගත්තා. ඒ වගේම ඒ භික්ෂුණීන් වහන්සේලාට කළ යුතු වතාවත් ආදියත් හොඳ ආකාර කළා. කරන අතරේ මේ භාවනා කළ ආකාරය සඳහන් වෙනවා. රාත්‍රි කාලයේ කණුවල එල්ලීගෙන කණු අල්ලගෙන භාවනා කළා කියලා. ඊළඟට සක්මනේ කළුවරේ ගිහිල්ලා වැටේ කියලා බයයි. ඒ හැඟීමෙන් දස්වල අතුවල එල්ලීලා භාවනා කරනවා, නිින්ද යනවා කියලා. ඒ තරම් උග්‍ර විදිහට භාවනා කළා. යම්කිසි අවස්ථාවක හිත දියුණු වුණාම බුදු පියාණන් වහන්සේට ඒ தත්ත්වය පෙනිලා වෙන්න ඕන. අනිසි අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳගෙනම ආලෝකයක් යවලා බහුපුත්තිකාව අමතලා එක්තරා දේශනාවක් කළා. ඒක අවසාන කළේ මේ අපි මාතෘකා කළ ගාථාවෙන්. යෝච වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං. යම් කෙනෙක් උතුම් වූ ධර්මය නොදැක අවුරුදු 100ක් ජීවත් වේද, ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. ධර්මය දකිමින් ගත කරන එක දවසක ජීවිතේ ඊට වඩා වටිනවා. අගනාගනී කියන කල් බුදු පියාණන් වහන්සේ ඒ අදහස ඇති ගාථාව සහිත ධර්ම දේශනාවක් කළා. ඒක අහලා බහුපුත්තික තෙරණිය සිව් පිළිසෙන් දියාපත් රහත් සත්‍යයට පත් වී වදාලා කියලා සඳහන් වෙන කතාව. මේ කෙටි කතාවයි තියෙන්නේ. මේ කෙටි කථාන්තරය තුළින් දූ දරුවන්ට වගේම මව්පියන්ටත් හොඳ පාඩමක් තියෙනවා. දූ දරුවන්ට තියෙන පාඩම ගැන කල්පනා කරලා බලනවා නම් දැන් මෙතනින් අපිට පේන මේ සිද්ධි මාලාවෙන් සාමාන්‍යයෙන් දූ දරුවන්ගේ සිරිත මව්පිය ගුණ මනින්නේ ඒ තමන්ට ලැබුණු දායාදේ අනුපාතය අනුවයි. ඒකයි අර විදිහට කිව්වේ අපිට දෙකොටසක් දුන්නද කියලා. නමුත් ඒ අය කල්පනා කළේ නෑ තමන්ට ලැබුණු ලොකුම දායාදේ, මව්පියන්ගෙන් ලැබුණු ලොකුම දායාදේ ජීවිත දායාදේ බව. විශේෂයෙන් මව් කෙනෙක් ගැන හිතලා බලනවා නම් මව උපත්ති ලැබුවට පස්සේ නෙවෙයි, මව් කුසේ සිටියදීම දසමසක් තුල දහසක් වාරයක් මැරෙන්න ඉඩ තිබුණා. ඒ අවස්ථාවල් වළක්වාගෙන මවක් දරුවකු ආරක්ෂා කරගෙන තමන් ගන්න ආහාරයෙන්ම යැපෙන්න සලස්වමින් දස දුකක් විඳගෙන සමහර විට දොළ දුකකුත් විඳගෙන, දොළ දුක කියන එකත් ඇත්තම අය තෝරන්නේ හදවත් දෙකක දුකක්. එක හදවතක නෙමෙයි හදවත් දෙකක දුකක්. තමන්ට ප්‍රියමනාප සප්පා ආහාර පාන ඒවා ප්‍රතික්ෂේප කරමින් දරුවා ගැන හිතලා ඒ විදිහට මහා පුදුම විදියේ පරිත්‍යාගයකින් මව කෙනෙක් දරුවෙකු තමගේ ජීවිතයත් පළදුවට තියලා දරුවා බිහි කරන්නේ. අන්න ඒ විදිහට එතකොට මව කුසේ සිටියදීම ඒ ජීවිත දායාදයෙන් විශාල කොටසක් ලැබිලා ඉවරයි. ඊළඟට උපන්නට පස්සේ මේ පිණිතුනි කොතිඟුත් අහලා තියෙනවා. අර ලේ කිරි කරපෝනවා කියලා කියනවා. ඒ විදිහට මවවරු තමන්ගේ දරුවා ආපෝෂණය කරන අවුරුදු මුල් කාලය තුල ඉතින් ඒකෙදි අර විදිහේ පරිගණනයක් කරන්නේ නෑ මවවරු දරුවන් පිළිබඳව. ඒ මේකට අදාළ මේ විදිහෙම සිද්ධි මේ රටේ වුණ නිසා වෙන්නේ නැති එක්තරා පැරණි කවියෙක් කවි පන්තියක් ලියලා තියෙනවා මවපිය ওই පටලැවිල්ල පිළිබඳව. ඒ කවි පන්තියේ මේ විවිධ සමහර විට ආලා ඇති එක පදයක් තියෙනවා. මැනලද පුතේ කියේ දුන්නේ මං උඹට කියලා. අන්නේ විදිහට එතකොට ඒ දමවවරු මැනලා නෙවෙයි කිරි දෙන්නේ. නමුත් දරුවෝ අර විදිහට දායාදේ අනුපාතය අනුවයි මව්පියන්ට සලකන්නේ. ඉතින් ඒ විදිහේ ප්‍රතිපත්තියකට මේ කාලේ පමණක් නෙවෙයි ඉස්සරත් එහෙම තියුණු බව දුන් දකොතෙකුත් කතාවල් කියවෙනවා. මිනිස් දුර්වලතාවන් තියෙනවා. ඒ වාට බුදු පියාණන් වහන්සේ අවස්ථානුකූලව ධර්ම දේශනා කළ තැනුත් කියනවා. මේ පින්නතුන් කොතිබුත් අහලත් ඇති. දැන් ඒ දඹදිව ඒ සමාජයේ බුදු පියාණන් වහන්සේ පහළ වෙනකොට උතුම් හැකියට සැලකුවේ බ්‍රාහ්මණයෝ බ්‍රහ්මයයි. මේ බ්‍රහ්මයාට නමස්කාර කිරීම, පුද සත්කාර කිරීම ගෙවල් වල පැවතුණා. ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ හඳුන්වා දුන්නා ඒ නොපෙනෙන බ්‍රහ්මයාණවේ තමන් ගෙනවසේ සිටින නියම බ්‍රහ්මයා මවයි පියයි. ඉතින් ඒක නිසා තමයි අර බ්‍රහ්මාති මාතා පිතරෝ ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මව්පියන් තමයි නියම බ්‍රහ්මයන්. ඒක හේතු සහිතවයි බුදු පියාණන් වහන්සේ වදාළේ. මොකද ධර්මයට අනුව බ්‍රහ්ම විහාර නමින් හැඳින්වෙනවා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණ හතර. ඒ හතර ඇත්ත වශයෙන්ම මව් කෙනෙක් පිය කෙනෙක් තමන්ගේ දරුවා අරුමු කරගෙන වඩන නිසායි බුදු පියාණන් වහන්සේ හේතු සහිතව බ්‍රහ්මයා හැටියට හැඳින්වුවේ. ඒ හතර ගැන කෙටියෙන් සලකා බැලුවා. මෛත්‍රිය තුල තියෙන්නේ අර ඒ කුඩා දරුවෙකුගේ කුඩා අවධියේදී රැක බලා ගැනීමේ සුව පහසුව සැලසීමේ ප්‍රාර්ථනාවයි. කරුණාව තුල තියෙන උපాయ කෞශල්‍යයක් දඟකාරාවදීදී කරුණාව උපකාර කරගෙනයි මව් කෙනෙක් සමහර විට සෞම්‍ය ක්‍රමයට සමහර විට ටිකක් දැඩි විදියට දරුවාට තියෙන ආදරය මුල් කරගෙනම දරුවා රැක බලා ගන්න විපතට පත් නොවන විදියට විපතට පත් වෙන අවස්ථා වළක්වන්නේ. ඊළඟට දරුවා ඉගෙන කියා ගැනීම ශරීර වශයෙන් උත්හැදෙන වැඩන අවස්ථාවේදී මව්පියෝ මුදිතාව කියලා කියන ඊර්ෂාවට විරුද්ධ අනුන්ගේ සැපතෙහි සතුටු වීමේ කියන වටිනා ගුණය තමන්ගේ හදවත තුළ ඇති කරගන්නවා. අවසානයේම වෘද්ධ වයෝවෘද්ධ අවස්ථාවේදී දරුවන් වෙනුවෙන් නොයෙකුත් පරිත්‍යාග කරනවා. දරුවන්ගෙන් වෙන්වීමට පවා සිත සකස් කරගන්නවා. ඉතින් දැන් මෙතනත් අර ඒ මව් දැඩි ක්‍රියාමාර්ගවලට ගියේ නෑ. තේරුම් ගත්තා ලෝකයේ සංසාරයේ ස්වභාවය. අච්චර දරුවෝ හිටියත් මෙච්චර තමයි මට ලැබෙන්නේ කියලා හිතාගෙන ඒ අනුව අන්න ඊළඟට ධර්මයේ පිහිට බලාගෙන ඉතාමත්ම උතුම් වූ ධර්මයේ උපස්ථානය ලබා ගන්න තමයි පැවිදි වුනේ. පැවිදි වෙලා ඒ විදිහට ජීවිතය ගෙවලා මේ පින්වතුන්ටත් හිතන්න පුළුවන්, සාමාන්‍ය හිතෙන්න පුළුවන් සමහර විට බොහෝ දරුවන් ඉන්න අය මේ දරුවන්ගේ ඇඟේ එළිලා අපට අපේ මේ අන්තිම කාලේ ජීවත් වෙන්න පුළුවන් කියලා ඊට වැඩිය ලොකු හවුහරණක් පිහිටක් අර බහුපුත්තිකා තෙරණිය ලබා ගත්තා. අර හිත පිට නැති කණුවලෙලිලා අතුවලෙලිලා භාවනා කිරීමෙන් ලෝකෝත්තර වශයෙන් අර උතුම් වූ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න, සසර දුක කෙලවර කරගන්න ඒ මෑණියන්ට අවස්ථාව සැලසුණා. ඉතින් මේ අපි කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම දැන් මේක දූ දරුවන් කියම දෝෂයක් කියලා කියන්න බෑ. තැම්මවෝ පියවරු කොයිතරම් වයෝවෘද්ධ වුණත් දරු සුරතල් බල්ලක් සීමාවක් නැතුව දරුවන්ගෙන්ට කටයුතු නියම වුණාට පස්සේ දරුවන්ගේ දරුවන් ඕවා මූණු බල බල හුරුතල් කර කර කාලය ගෙවන තමන්ට වෙන්නේ මොකද කියලා දන්නේ නැහැ. ඒ වගේම දරුවොත් තමන්ගේ ඒ ඊළඟ පරම්පරාව බාර දෙනවා තමන්ගේ මව්පියන්ට උපස්ථාන කරන්න. මව්පිය උපස්ථානය වෙනුවට ඒ අයට වෙන දේවල් පැවරෙන වෙන වගකීම්. ඉතින් මේකට දෙපක්ෂයේම වගකිව යුතුයි. ඒ වෙනුවට මේකටත් මෙතන හොඳ සාධකයක් තියෙන්නේ, මේ හොඳ ආදර්ශයක්. අන්න ධර්මයේ පිහිටයි ඒ අවස්ථාවේ උපේක්ෂාව ඇති කරගෙන සංසාර ස්වභාවය, ජීවිතයේ ස්වභාවය තමන්ගේ ශාරීරිය තුළින්ම සංසුන්ව තේරුම් ගන්න පුළුවන්, භාවනාත්මක වශයෙන් තේරුම් ගන්න පුළුවන් විවේකයට නැඹුරු වෙන්න ඕන. ඉතින් ඒ විදිහට ඊළඟට මෝපිය උපස්ථානය පිළිබඳව තවත් ඒ දේශනා කරලා තියෙනවා. ඒ දරුවන්ගේ යුතුකමක් හැටියට ආහාර පාන වස්ත්‍ර ඒවයින් සැපයීම පමණක් නෙවෙයි ඊළඟට වන්දනාමාන කියන නමස්කාර කිරීම මේ හැම එකක්ම මව්පියන් වෙනුවෙන් කරන්න ඕන අර බ්‍රහ්මයාට වගේ ඊටත් වඩා මහා ප්‍රබල දේශනා බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා මව්පිය උපස්ථානය පිළිබඳව කිසිම වෙන ඊකට විශේෂ නිමිත්තක් නැතිවම ලෝකයාට ඒක ආදර්ශයක් වෙන්න ඕන මේ විදිහේ ප්‍රකාශයක් කළා මහණෙනි මේ ලෝකයේ දෙන්නෙකුට උපස්ථාන කළා කැහෙන පමණ උපස්ථාන කරන්න අමාරුයි කවුද දෙන්නම වත්තියත් ඊළඟට දක්වනවා වටිනා කාරණා තුනක් පළමුවෙන්ම දක්වන්නේ අවුරුදු 100ක් වයස ජීවත් වෙන යම්කිසි පුත්‍රයෙක් තමගේ මවත්තියා දෙවුරේ හිඳුවාගෙන අවුරුදු 100ක්ම ඔවුන්ට අප උපස්ථාන කරමින් නාවමින් කවමින් පොමින් ඒ වගේම ජරා ජීර්ණ වූ මව්පියන් තමගේ දෙවුරේ හෙළන මල මුත්‍ර පිරිසුදු කරමින් සියතින්ම ඒ විදිහට උපස්ථාන කරමින් අරගෙන ගියත් ඒ මවට පියාට සෑහෙන පමණ උපස්ථාන කළා වෙන්නේ නැත පරිප්‍රති උපකාර කළා වෙන්නේ නැත ඊළඟට කියනවා බුදු පියාණන් වහන්සේ ළඟට වදාරනවා ඒ වගේම මහණෙනි යම්කිසි දරුවෙක් මව්පියන්ට උපස්ථාන කිරීමේ අදහසින් මේ සත්‍රුවණින් පිරු මහ පොළොවේ පිරුණු මහ පොළොවේ රජකම මවටත් පියටත් ලබා දුන්නත් ඒත් සෑහෙන පමණ කළා නොවේ නමුත් අවසානයේ දක්වනවා නමුත් යම්කිසි පුත්‍රයෙක් ශ්‍රද්ධාව නැති මව්පියන් ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටුවනවා නම් ශීල සම්පත්තිය නැති මව්පියන් ශීල සම්පත්තියේ පිහිටුවනවා නම් ත්‍යාග ගුණය නැති මසුරු මව්පියන් ත්‍යාග සම්පත්තියේ පිහිටුවනවා නම් ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥා සම්පත්තියේ පිහිටුවනවා නම් ඒ පුත්‍රයා තමයි සෑහෙන කළා පමණක් නෙවෙයි සෑහෙන පමණ කළා පමණක් නෙවෙයි පමණටත් වඩා මව්පියන්ට උපස්ථාන කළා වෙනවා කියලා. අන්න ඒ කන්වත් දැන් මේ සඳහන් කළ කාරණයේදී මව්පිය දරුවන්ට කරන්න තියෙන්නේ තමන්ගේ එක ජීවත් වෙනවා නම් මව්පියන් ඔවුන්ට දාන සීල භාවනා ආදී පුරුදු කරන්න සෑහෙන විවයකයක් ලබා දීමයි. අනිත් අර කයින් කරන අප උපස්ථාන සැලකම් ලබා දුන්නත් ඒ වයින් පිරිමහන්න බෑ. ඇත්ත වශයෙන්ම තමන් විසින් ඒක වැඩෙන්න ඕන. තමන් දාන සීල ආදී ගුණ ධර්ම වලින් වැඩෙන අතර ඒවයි නම් අඩු පාඩුකමක් තියෙනවා නම් වයෝවෘද්ධ මව්පියන් තුළ ඒවා දියුණු වැඩි දියුණු කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය විවේකයේ සපයා ගැනීම තමයි අන්න ධර්මයෙන් උපස්ථානය. එතකොට මේ කාරණා තුනක් මෙතන කියවෙනවා. සියතින් කරන උපස්ථානයටයි බුදු පියාණන් වහන්සේ අර පළමුවෙනි උපමාව දුන්නේ. පළමුවෙනි නිදර්ශනය දුන්නේ. ඊළඟට සුව පහසු සැලසීම පිළිබඳ අදහසින් මේ රජකම පිළිබඳව සඳහන් කළේ. අවසානයෙන් කියවනේ ධර්මයෙන් කරන උපස්ථානය, ධර්මයෙන් කෙරෙන උපස්ථානය. එතකොට ජීව සිටගෙනත් මව්පියන්ට ඒ විදිහට පුළුවන් ධර්මයෙන් උපස්ථාන කරන යම් කෙනෙක් පැවිදි වුණොත් ඊටත් වඩා ඉහළ මට්ටමකින් අර කියාපු උතුම්ම උපස්ථානය දරුවෝ මව කෙනෙකුට පිය කෙනෙකුට කරන්න පුළුවන්. ඒක දේශනාවක්. ඒ වගේ දේශනා ප්‍රතිපුත් තියෙනවා. මේ පින්නතුණු ප්‍රතිපුත් අහලත් ඇති ඔය පරාභව සූත්‍රයේ දක්වනවා. මකෙනෙකුගේ පරිහානියට හේතු දක්වන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ වදාරනවා. යම් කිසි පුත්‍රයෙක් දරුවෙක් තමන්ට හැකියාව තිබෙද්දී මව්පියන් වයෝවෘද්ධ මව්පියන්ට ඒ කළ යුතු පැප උපස්ථාන කරන්නේ නැත්නම් අදක බලා ගන්න නැත්නම් ඒක යාතනත්තාගේ පරිහානියට හේතුවක් කියලා. තවත් ඒ වගේම දේශනාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි හතර දෙනෙකුන් පිළිබඳව වැරදි විදියට පිළිපදින කෙනෙකු තමන්ගේ වලහාර ගත්තා වගේ පරිහානියට පත් වෙන අය නුවණැත්තන්ගේ ගර්හාවට දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ වගේම විශාල අකුසල් රැස් කර ගන්නවා. කවුද හතර දෙනා? මවත්, පියත්, තථාගතයන් වහන්සේ, තථාගත ශ්‍රාවකයන් වහන්සේ. ඔය කියන හතර ගොල්ල පිළිබඳව. මවත්, පියත්, තථාගතයන් වහන්සේ, තථාගත ශ්‍රාවකයන් වහන්සේ කියන හතර ගොල්ල හතර දෙනා පිළිබඳව යම් කෙනෙක් වැරදි විදියට පිළිපදිනවා නම් අන්න තමන්ගේ වලහාර ගත්තා වගේ විනාශයටපත් වෙනවා කියලා. ඒ විදිහට දේශනා කරලා තියෙනවා. ඒ වගේම දැන් මේ පිනතුණු තහලා තියෙනවා ධර්මානුකූලව පංචානන්තරිය කර්ම කියලා තියෙනවා. දැන් මෞපිය උපස්ථානය ගැන එක පැත්තක් කියනකොට වැඩිය භයානක දේවල් අපිට දැන් සමාජය අහන්න ලැබෙන නිසා ඒකත් මතක් කළ දිය යුතු කාරණයක්. මේ ධර්මානුකූලව කර්ම විපාක දක්වන තැන බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා මහා භයානක කරන්න පුළුවන් බරපතලම පාප කර්ම පහක් තියෙනවා. අන්ත ආනන්තරිය කර්ම කියලා කියන්නේ ඒකාන්තයෙන්ම ඊළඟ ආත්මේ අපායට යන ඒවයි දක්වද්දිත් බුදු පියාණන් වහන්සේ අන්න එතෙන්දිත් මව්පියන් සඳහන් කරනවා. මව මැරීම, පියා මැරීම, රහත් කෙනෙක් මරණයටපත් කිරීම, බුද්ධ ශරීරයෙන් ද්වේෂ සහගතව ලී සෙලවීම, අවසානයේ සංඝ භේදය. ඉතින් එතනින් පේනවා ආනන්තර කර්ම වශයෙන් දැක්වීමෙන් අර මව්පියන් පිළිබඳ ඒ බුදු පියාණන් වහන්සේ ඒ සංකල්පය මතු කරලා දීලා තියෙනවා. මොකද ඒකට හේතුව අර මව්පියන්ගෙන් දූ දරුවන්ට ලැබෙන ලොකුම දායාදය ජීවිත දායාදය. ඊට අමතරව තමන්ගේ ජීවිතයේ හරමයක යාම හරිගස්වා ගැනීමට මූලික උපදේශ ලැබෙන්නෙත් මව්පියන්ගෙන්. ඒකයි පුබ්බාචර්යා කියලා කියන්නේ. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචර්යාති පුච්චරේ. මව්පියන් කියන්නේ බ්‍රහ්මයෝ. ඒ වගේම පූර්වාචාර්යයන් වහන්සේලා. ඒ වගේම ඒ පුත්‍රයන් දරුවන් පිළිබඳව කියනවා ආපාදකා පෝෂකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ දරුවන් ඇති කරනවා දැඩි කරනවා ඒ වගේම මේ ලෝකයේ දක්වාලනවා හොඳ නරක තේරුම් කරලා දෙනවා අන්න මේ විදිහේ විශාල උපකාර සම්භාරයක් දරුවන් වෙනුවෙන් කළා කියන නිසා බුදු පියාණන් වහන්සේ අරතරම් මෞපිය ගුණ පිළිබඳව වර්ණනා කළා තියෙන්නේ ඒ එතකොට ගිහිව සිටින දරුවන් පිළිබඳව පැවිදි වීම පිළිබඳවත් ඒ වගේම යම් යම් තැන්වල දේශනා සඳහන් වෙන විශේෂයෙන්ම විනය පිටකේ එක් අවස්ථාවක සුද්ධෝදන රජුරුව බුදු පියාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මම වරයක් ඉල්ලන්න කැමතියි කියලා බුදු පියාණන් වහන්සේක පාඩම කියනවා කථාගතයන් වහන්සේලාගේ වරප්‍රසාද දීමේ සිරිතක් නැත කියලා නෑ භාග්‍යතුන් වහන්සේ මම මේක කැප වූ ඉතාමත් නිවැරදි වූ කාරණයක් නෙමේ කියන්නේ හොඳයි කියන්නේ කිව්වා එතකොට සුද්ධෝදන රජුරුව කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ පැවිදි වුණාම මට විශාල දුකක් ඇති වුණා ඊළඟට නන්ද පැවිදි කරගත්තාම මට ඊටත් වඩා මට ඒත් ලොකු දුකක් ඇති වුණා රාහුල පැවිදි කරගත්තාම පැවිදි වුණාම මට ඉතාමත් නිසන්න බැරි තරම් විශාල දුකක් ඇති වුණා කී කෙනෙක් කතා කරන්නේ මව් කෙනෙක් නෙවෙයි කියනවා භාග්‍යතුන් වහන්සේ පුත්‍ර ප්‍රේමය කියන එක ශරීරයේ සිවි සම් මස් නහර සිඳගෙන ගිහිල්ලා ඇටමින්දුළු වල කාවැදිති වෙන දෙයක්ක ඒක නිසා මා ඉල්ලා සිටිනවා මව්පියන්ගේ අනුදැන්මක් නැතිව අවසරයක් නැතිව දරුවන් පැවිදි නොකරන්න නීතියක් පනවන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ඒක පිළි අරගෙන මහණෙනි ඊට පස්සේ මව්පියන්ගේ අවසරය නැතුව කිසිවෙක් පැවිදි කරන්න එපා පැවිදි කරොත් මේ විදිහේ දුකලාවතක් අවතක් වෙනමයි වැරද්දක් වෙනවා කියලා ඒ විදිහේ නීතියකුත් පැනවුවා. ඉතින් එතෙන්දී ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ ඒක ඒ බුදු පියාණන් වහන්සේ ඒ ශික්ෂාපදයක් හැදුවා කියලා කියන්නේ හිතාගන්න නරකයි. බුදු පියාණන් වහන්සේට පෙමුණේ කෙනෙක් සසරින් බේරා ගැනීමේ අවශ්‍යතාවය ඒක අනුව ඒක ධර්මානුකූලව දෝෂ දර්ශනයේ ලක් කළ යුතු එකක් නෙවෙයි. ඒ රාහුල කුමාරය ආනන්ද කුමාරයන් පැවිදි කරේ. නමුත් අර කියාපු අර විශේෂ වරප්‍රසාදයක් හැටියට මම සුද්ධෝදන රජුණට වරප්‍රසාදයක් වරයක් හැටියටයි එතන ඒ විදිහට නීතියක් පැනවුවේ පහු කාලෙක. ඒ වගේම තවත් සඳහන් වෙනවා පැවිදි වුණ දරුවෙකු පිළිබඳවත් පැවිදි වුණු කෙනෙකු පිළිබඳවත් ගිහි ගෙවල් ගෙක සාමාන්‍ය සම්බන්ධයක් නැතත් මව්පියන් පිළිබඳ විශේෂ වරප්‍රසාද දක්වලා තියෙනවා. දැන් ඔන්න සිව්පසය ගැන කතා කරනවා නම් එක් අවස්ථාවක මේ විදිය සිද්ධියක් සඳහන් වෙනවා විනේ. එක් අවස්ථාවක භික්ෂුන් වහන්සේ කෙනෙකුට හුඟක් සිවුරු ලැබුණා. මොන හේතුවක් නිසා හෝ ඒ භික්ෂුන් වහන්සේට හිතුණා මව්පියන්ට මේ සිවුරු දෙන්න. එහෙම නැත්නම් මේ රෙදි සිවුරු රෙදි හරි දෙන්න හිතුණා. මේක සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේට දැන්වුවාම බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. මහණෙනි මව්පියන් කියලා කියනවා නම් මම මොනවද කියන්නේ? මම අවසර දෙනවා, අනුදැනවා දාරනවා මව්පියන්ට ඒ සිවුරු දෙන්න. හැබැයි අර නුසුදුසු තැන් වල නුසුදුසු අයට දෙන්න එපා. ඒකයි අර ශ්‍රද්ධාවෙන් පූජා කරන අයගේ ශ්‍රද්ධාව පිරෙන්නේ හේතුවක්. ඒබං එහෙම කළොත් නම් දුකලාවක් වෙනවා. නමුත් මව්පියන්ට මම දෙන්න අනුදැනවා දාරනවා. එතකොට ඒ සීවරය පිළිබඳ, සිවුරු පිළිබඳව මව්පියන්ට විශේෂ අවසරයක් දුන්න පැවිද්දන්ට, පැවිදි පුතුන් දරුවන්ට පවා. ඒ වගේම පිණ්ඩපාතය පිළිබඳවත් මව්පියන්ට කන්න බොන්න නැති තත්ත්වයක් තියෙනවා නම් අවසර තියෙනවා. මේ සමන් පිණ්ඩපාතය කරගෙන ආවිලා ඒ ආහාරයේ කොටසක් මව්පියන්ට දෙන්න. ඊළඟට බෙහෙත් හේත් පිළිබඳවත් මව්පියන්ට බෙහෙත් හේත් නොලැබෙනව නම් උපස්ථායකයෙක් නැත්නම් බෙහෙත් හේත් සමන්ට ලැබෙන ඒවායින් දෙන්න පුළුවන් මව්පියන්ට උපස්ථානය පවා මවටත් උපස්ථාන කරන්න පුළුවන් ශරීරය අල්ලන්නේ නැතුව. ඊළඟට පියාණන්ට ඇත්ත වශයෙන්ම සාමණේර කෙනෙකුට උපස්ථාන කරන්න වාගේ නෑදීම් නැගවිලිම් ආදී කටයුතු කරමින් උපස්ථාන කරන්න පවා බුදු පියාණන් වහන්සේ අවසර දීවදාත්. මොන්නේ එතකොට මේ මව්පියන් පිළිබඳව මේ විශේෂ අනුග්‍රහ දක්වපු අවස්ථා රාශියක් තවත් ඒ වගේ තියෙනවා. දැන් විනය නීති වල එකක් තමයි ඔය වස් කාලයේදී තුන් මාස තුන් මාසය තුල සංඝයා වහන්සේලාට බැහැර වැඩම කිරීම තහනම් කරලා තියෙනවා. නමුත් විශේෂ අවස්ථා හතක් දක්වලා තිබෙනවා. ඒයින් දෙකක් තමයි මාහෝ පියාහෝ සම්බන්ධ යම්කිසි අවශ්‍යතාවකට පණිවිඩයක් ආවත් නැතත් වස් කාලේ යන්න අවසර දීලා තියෙනවා. ආයි එන්න කියලා කිව්වා හෝ නැකෝ අවශ්‍යතාව දෙන්නොත් යන්න ඒ තරමට අවසර දෙනවා. ඕනේ අපිට පේනවා එතකොට පැවිදි ජීවිතයේදී පවා මෞපිය උපස්ථානය පිළිබඳව බුදු පියාණන් වහන්සේ විශේෂ තැනක් දීලා තිබෙන බව. මේ කණුව එතකොට මේක කවදත් දඹදිව ඒ සමාජයේ පමණක් නෙවෙයි අදත් විශේෂයෙන්ම එන්නෙම ගුණධර්ම පරිහානිය එනකොට මේවා ගෙදර දොරවල් වල නොයෙකුත් ගැටලු ඇති වෙන්නේ මේ ධර්ම කාරණා සිහියට නොනගනගන ගැනීම නිසායි. ඒකට බුදු පියාණන් වහන්සේ අන්නේ ගුණධර්ම මතු කළ දුන්නා විශේෂයෙන් මේ දෙපක්ෂයේතිගෙම දියුණුව සඳහා, ආධ්‍යාත්මික දියුණුව සඳහා. ඊළඟට අපි කියවන්නේ අර මෞපියන්ටත් මේකේ පාඩමක් තියෙනවා කියලා මොකද්ද ඒ? අර බහුපුත්තිකා තෙරණියගේ චරිතාදර්ශය එතෙන්දි ගන්න තියෙන්නේ. ඒ තෙරණින් වහන්සේ ඒ අන්තිමට ඒ දරුවන් සලකන්නේ නැති වෙනකොට කල්පනා කරගත්තා මේව තමයි සමාවිචිතන්නේ නැති මේක මේ මං කක් හරි මේ සංසාර දෝෂයක් කියලා හිතලා ඒ මහලු වයසට සුදුසු උපේක්ෂාව ඇති කරගෙන දැන් ඉතින් ඒගොල්ලෝ එහෙම හොඳින් හිටපුවා. මම ගිහිල්ලා මම පැවිදි වෙන්න ඕන කියලා පැවිදි වුණා. ඒ වගේම පැවිදි වෙලා එතන ජීවිතාව සඳහා නිකන් හිටියා නෙවෙයි, වත පිළිවෙත කරගෙන උග්‍ර විදියට භාවනා කළා. එතනයි තියෙන වටිනාම ආදර්ශය. අර ධර්මයෙන් බුදු පියාණන් වහන්සේ දපා ආකාරයට ධර්මයෙන් උපස්ථානිය ලබා ගත්තා. උග්‍ර විදියට භාවනා කරමින් රාත්‍රී කාලේ ඉතින් ඒක ලොකු ධෛර්යයක් වයෝවෘද්ධයෙකුට පවා. හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන මේ ශරීරයෙන්ම ජරාවට යනකොට ඒක තුළ මේ ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තමයි ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අවස්ථාවක් මහලු වයස කියලා කියන්නේ. ඒකට විවේකය තියෙනවා නම් ඒක ගැන හිත යොදනවා නම් ඒ කෙනෙකුට පුළුවන් ඒකෙන් හුඟක් වැඩ ගන්න. මේ සංසාරය ගැන කලකිරීම ඇති කරගන්න. ඉතින් ඒක ඒකට හොඳ ආදර්ශයක් තමයි මේ බහුබුද්ධිකා තෙරණිය මේ කතාව. ඊළඟට මේ ධර්මය ගැන කල්පනා කරලා බලනු නම් මේක ගැඹුරු අංශය. එනි ගාථාවේ කියවුණා ඒකාහං ජීවිත අවුරුදු 100ක් ජීවත් වුණත් උතුම් වූ ධර්මය නොදක. උතුම් වූ ධර්මය කියන කියන්නේ අපිට ගන්න තියෙන ලෝකෝත්තර ධර්මය, නිර්වාණ ධර්මය. ඒ උතුම් වූ ධර්මය නොදක අවුරුදු 100ක් ජීවත් වීමට වඩා ඒ ලෝකෝත්තර ධර්මය දකිමින් එක දවසක් ජීවත් වීම වටිනවයි කියන එක. ඒක ඒ බහුබුද්ධිකාතරණියගේ ජීවිතයෙන් ඔප්පු වුණා. බුදු පියාණන් වහන්සේගේ ගාථාව අනුව ඒ තෙරණියට තවත් යම් ටිකක් අඩුව තිබුණා නම් උතුම් තත්වයට ඒක ඒ ධෛර්යය ඒ උපදේශ ඒ ගාථාව තුළ අඩංගු නිසා තමයි ඒ තෙරණියට ඒ තත්ත්වය ලබා ගන්න පුළුවන් වුණේ. ඒක තුලින් අපිට හිතා ගන්න පුළුවන් අන්න ජීවිත ජීවන වටිනාකම් ගැන. දැන් සාමාන්‍යයෙන් අපි සලකන්නේ 100ලට අවුරුදු 100ක් ඉන්නවා කියලා. 100ෙක්ගෙන් උනත් වැඩක් නැහැ. අර විදිහේ අර උතුම් ධර්මයක් තේරුම් ගන්නවත් උත්සාහයක් අත් නොකරගත කරොත් ඒ 100ගෙන් ඇති වැඩක් නැහැ. එක දවසක් ජීවත් වෙන කෙනා ඊට වැඩිය වටිනවා. ඉතින් අපිට හිතන්න තියෙන්නේ අර 100 කතාවෙන් එක දවසක් හරි උතුම් වූ ලෝකෝත්තර ධර්මයේ දකින් ජීවත් වුණොත් ඒ ජීවිතයයි වටින්නේ. අර සමහර විට මෝපියන් හිතන්නේ මේ හුඟක් දරුවෝ ඉන්න මට පුළුවන් කාලයක් මම ඉතින් ජීවත් වෙන දීර්ඝ ජීවිතය දීර්ඝායුෂ්ක වීමේ පරමාර්ථයයි කියන්නේ. නමුත් අර තෙරණිය ජීවිත පරදුවට තියලා රෑ දවල් නැතුව නිදිමරලා අන්න සංසාරයෙන් බේරුණා. අපිට හිතන්න තියෙන්නේ ඒකයි. ජීවිතයේ නියම ස්වභාවය වෙන ලෝකයේ ජීවිතයේ සංසාරයේ නියම ස්වභාවය වටහා ගැනීම තමයි ජීවිතේ ඇති නියම සාර ධර්මයේ වටිනාම දේ. ඒක කරා යන මාර්ගයක් තියෙන්නේ මේ පින්නතුන් දන්නවා සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් ඔය විශේෂයෙන්ම විදර්ශනා වශයෙන් කල්පනා කරලා බලනවා නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න ඕන. මෙතන කියවිලා තියෙනවා උතුම් වූ ධර්මය දකින කෙනාගේ එක දවසක ජීවිතයත් වටිනවා කියලා. ඉතින් ඇතැම් විට කෙනෙක් හිතන්න පුළුවන් මේ විදර්ශනාව කියලා කියන්නේ අනිත්‍යං දුක්ඛං අනාත්තා අනිත්‍යං දුක්ඛං අනාත්තා කියලා සත්‍යයනා කර කර ඉඳීමේ කියලා. ඇත්ත වශයෙන් පින්නතුනේ මේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ කීමක් නෙවෙයි දැකීමක්. ඒ දැකීමත් ඇහෙන් දැකීමක් නෙවෙයි නුවණැසින් දැකීමක්. අර විදිහට හිතාගත්තොත් ඉතින් අපිට දිගටම මන්ත්‍රයක් වගේ කිය කියා ඉන්න පුළුවන් අනිච්චං දුක්ඛං අනාත්තා කියලා. ඒක පින්තාරු කිරීමක් වගේ. එහෙම නෙවෙයි මේ පංචස්කන්ධය ඇතුළට බහැලා. ඇතුළට බහින්නේ කොහොමද? සමාධිගත සිතින් මානසිකාර ක්‍රමයෙන් යෝනිසෝ මානසිකාර නුවණින් මෙනෙහි කිරීම තුළින් ශීඝ්‍රව මෙනෙහි කිරීම තුළින් මේ පංචස්කන්ධ ස්වභාවය වටහා ගන්න ඕන. ඒකට තමයි නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්නේ. විනිවිද දකින ප්‍රඥාවෙන් මේක යථා තත්ත්වය දකින්න ඕන. විනිවිද දකින ප්‍රඥාව නිකම් මසෙතින් නෙවෙයි. එතෙන් විතර මේවා පිළිබඳව හරි අවබෝධයක් නැති නිසා පටලැවිලි හදා ගන්නවා. අතීතයේ එහෙම පටලැවිලි හදාගත්තු ප්‍රවෘතියක් සඳහන් වෙනවා මෙන්න මේ විදිහ එකක්. එක භාවනා ආචාර්ය කෙනෙක් තමන්ගේ ගෝලයාට කිව්වා මේ උද්‍යබ්බ්‍ය භාවනාව කරන්න කියලා. උද්‍යබ්බ්‍ය කියලා කියන්නේ පින්නතුනේ මේ දැන් අනිත්‍යතාව ගැඹුරින් වැටහෙන්න නම් ඒකේ ඇතිවීම නැතිවීම දෙක දකින්න ඕන. ඇතිවීම නැතිවීම කියන එකට පාලි වචනය තමයි උදය වය. උදය වය එක උද්‍යබ්බය කියලා කියන්නේ. උද්‍යබ්බේ ඥානය කියලා කියන ඔය ඇතීම් නැතිීම් දෙක දැකීමේ ඥානය. ඉතින් ඕක දකින්නේ කියලා ගෝලයා යව්වා. ගෝලයා ගියා විලක් ළඟට. ගිහිල්ලා හොඳ විවේක තැනක ඉඳගෙන ඉතින් ඇස් දෙකත් ඇරගෙනම උද්‍යබ්බයන් 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 කියලා කිය ඉන්නවා. කොහොම කියකේ ඉන්න අතරේ වතුරට කොකෙක් පාත්තුනා. ඉතින් වතුරට පාලි භාෂාවෙන් කියන්නේ උදක. කොකාට කියන්නේ බක. ඉතින් මේ හිත කියන්නේ මේ විසිරිච්ච හිතනේ. ඉතින් මේක පෙනුනා මේ කොකා වතුරට පාත් වුණා. ඊළඟට මේ උද්‍යබ්බයන් උද්‍යබ්බයන් කිය කිය හිටිය යෝගාවචය දන්නේම නැතුව උදක බකන් කියන්න පටන් ගත්තා. ඉතින් ඔහොම පටලැවිලි වෙන්නේ අන්න අර විදර්ශනාව නිකන් මේ මසකින් දැකීමක්. එහෙම නැත්නම් කීමක්, එහෙම නැත්නම් මසකින් දැකීමක් කියලා හිතින්නේ. නමුත් පින්නතුනි ඒක අර විදසුන් නුවණින් ගැඹුරු නුවණින් මේ වේදිකා පඤ්ඤා කියලා කියනවා විනිවිද දකින්න නුවණින් දකින්න මේකක් ඒකට අවශ්‍ය දේවල් තමයි සති සමාධි පඤ්ඤා ආදී ඒවා දියුණු වෙන්න ඕන ඒ දකින්න ක්‍රමයක් ධර්මයේ සඳහන් වෙනවා දැන් සාමාන්‍ය සරලන්දමින් කියනකොට නම් කියනවා අපි රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි ওই විදිහට කිය කිය ඉන්නවා නමුත් එහෙම කීමක් නොවන බව ඇතැම් දේශනාවලින් අපිට පෙන්눔 කරනවා මෙන්න මෙහෙම සඳහන් වෙනවා සමහර තැන්වල ඇතිවීම නැතිවීම දෙක දකින ආකාරය ඉති රූපස සමුදයෝ ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අර්ථගමෝ ඉති කියලා කියන්නේ මෙසේය කියන එකට ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අර්ථගමෝ මේ රූපය මේ රූපයේ හටගැන්ම මේ රූපේ නැතිවී යාම ඒ විදිහටම දිගටම යනවා මේ වේදනාව මේ වේදනාවේ ඇතිවීම මේ වේදනාවේ හටගැන්ම මේ වේදනාවේ නැතිවී යාම ඒ තුලින් අර මේය කියලා කීපුවකින් අපිට තේරෙන්නේ මොකද්ද මේ සත්‍යයනාවක් නොවේ මේක විදර්ශනා මානසිකාරයට හසු කර ගන්නවා රූප වේදනා ආදී ඒ එනේ නැහැටියට ඒවා මෙනෙහි කරනවා නියම ආකාරයෙන් නිකන් වචනයට නැගීමක් නෙවෙයි එතන කියන්නේ වේදනාවක් ඇති වුණා මේ ආව වේදනාවක් සැප වේදනාවක් ආවා පැවතුණා ගියා දුක් වේදනාවක් ආවා පැවතුණා ගියා නොදුක් නොසුව වේදනාවක් ආවා පැවතුණා ගියා ওই විදිහටම සංඥා ආදී අනේ විදිහට ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන එක කි පංචස්කන්ධ දෙපැත්තේ බලන හිතනකොට ඊළඟට තවත් දක්වනවා දැන් ලෝකය ගැන හඳුනනකොට සමහර විට ධර්මයේ ඇතැම් අවස්ථාවල පංචස්කන්ධ ලෝකය කියලා කියනවා. බුදු පියාණන් වහන්සේගේ දේශනා ඒ නානා ණය කියලා කියනවා. ඒ ආකාරයෙන් මාතෘකා වශයෙන් එකට ගැලපෙන ආකාරයට ධර්මයේ ඉදිරිපත් කළ තියෙන ඇතැම් අවස්ථාවක පංචස්කන්ධ ලෝකය හැටියට හඳුන්වනවා. තවත් අවස්ථාවක දක්වනවා සලායතන ලෝකය කියලා. ආයතන හය කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව කය මන. මනස කියලා කියන්නේ හිත. එතකොට ඇස කන නාසය දිව කන මන දිව කය මන කියලා මේ සදොර මේ දොරවල් 6 මේක තුලයි මේ ආයතන 6ක් තියෙනවා මේ ආයතන 6ක් දැන් ওই ආයතන කියලා මේ කාලේ ව්‍යවහාර වෙන්නේ ඒ ආයතන කෙසේ වෙතත් මෙන්න මේ හැම කෙනාටම තියෙන ආයතන 6 මේ ආයතන 6 වැඩ කෙරෙනවා හැමදාම වගේ ඉතින් මේ ආයතන 6 තුනේ තර මධ්‍යස්ථාන වගේ තියෙන ආයතනය තමයි මන ආයතනය අර බාහිර ඇස කන නාසය දිව කය කියන ආයතන වලින් අරගෙන එන පණිවිඩ ඔක්කොම එකතු කරලා තැම්පත් කෙරෙන්නේ මන ආයතනෙ. ඔය ආයතන හය හා සම්බන්ධ ලෝකය තමයි මේ සලායතන ලෝකය කියලා කියන්නේ. ඉතින් ඔය විදිහට පංචස්කන්ධ ලෝකය සලායතන ලෝකය ආදි වශයෙන් දැක්වෙන සමහර ධර්ම කාරණා. පංචස්කන්ධයේ ලෝකය ගැන හිතලා කියනවා නම් එතනත් වැදගත් කාරණයක් කියනවා මේ පින්නතුන් බොහෝ විට අහලා ඇති. බුදු පියාණන් වහන්සේ මේක එක ස්කන්ධයකට උපමාවක් දෙනවා. රූපය පෙන පිඩක් වගේ කියනවා වේදනාව දිය විබුලක් වගේ කියනවා සංඥාව මිරිඟුවක් වගේ කියනවා සංස්කාර කෙසෙල් කඳක් වගේ කියනවා විඥානීය මායාකාරී වූ මායා දැක්මක් වගේ කියනවා මේවා කාව්‍ය අලංකාර වශයෙන් දෙන දීප උපමා නෙවෙයි මේ උපමා ප්‍රත්‍යක්ෂ කරගත යුතු උපමා මොහකින්ද ප්‍රත්‍යක්ෂ කරගන්නේ නුවණැසින් නුවණැසින් ප්‍රත්‍යක්ෂ වන අවස්ථාවක් තියෙන විදර්ශනා භාවනාවේදී අර විදියට හොඳට නිසේ ආකාර සමාධිමත් සිටින් මේවා මානසිකාරයට නගනකොට මේ රූපය පටවියාපෝ තේජෝ වායගෙන ධාතු හතරින් මේ සකස් වුණු රූපේ ඒ ධාතු ස්වභාවයත් එහෙම වැටහෙනකොට අන්න අර ගංගක ගලාගෙන යන ගංගක මොකක් හරි තැනක ගිහිල්ලා හිර වෙලා එකතු වෙන පෙන පිඩක් ඈතට ඝන සංඥාවෙන් ඝන දෙයක් හැටියට පේනවා කිට්ටු වෙලා බලනකොට එතන තියෙන පෙන පිඩක් අන්න ඒ වගේ මේ ශාරීරිය පිළිබඳවත් මේ වැටහීම් වෙනවා විදර්ශනාත්මකව ඒ වගේම තමයි වේදනාවක් වහින වෙලාවක වතුර බිඳුව වැටෙනකොට එතන මොහොතකින් ඇති වෙලා නැති වෙන දිය බිබුල් වගේ මේ වේදනාව කියන එකක් වේදනාව පිළිබඳ වේදනානුපස්සනාව වශයෙන් වේදනාව පිළිබඳව මෙනෙහි කරනකොට ගැඹුරින් කෙනෙකුට ඒ වැටහීමක් වෙනවා ප්‍රත්‍යක්ෂ වශයෙන් අර බුදු පියාණන් වහන්සේ කියාපු උපමාව කොයිතරම් පුදුම විදියට සත්‍යද මේක මේ ඇතිවීම නැතිවීම සමූහයක් පමණ මෙතන දෙයක් නැහැ කියලා ඊළඟට සංඥාව පිළිබඳවත් එහෙමයි මිරිඟුව ඒකෙදි අර මේ මිරිඟු ස්වභාවය මිරිඟුවක් කියලා කියන්නේ අර ඈත තියෙනවා කියලා අර හිතාගෙන ඒක කරා දුවන දෙයක්. නමුත් ඒකත් වැටෙන අවස්ථාවක් වෙනවා පංචස්කන්ධයේ සංඥාව පිළිබඳව අර විදියට ඇතිවීම නැතිවීම බලමින් කෙනෙක් ජීවත් වෙනවා නම්. සංස්කාර පිළිබඳවත් අර කෙසෙල් කඳ කියන එක එතන කියන්නේ හරයක් සාරයක් නැති නිස්සාර බවයි එතන පින්නු කරන්නේ පතුරු ගොඩක් බව. ඒ වගේම මේ සිතිවිලි ධාරාව චේතනාදී මේ සිතේ සංස්කාර ශක්තිය සංස්කරණය මේකත් මමෙක් කරන දෙයක් නෙමෙයි මමෙක් හැටියට නෙමෙයි අන්තිමට මෙතන පතුරු ගොඩක් වගේ ඊටාම ශීඝ්‍රයෙන් නැති වෙලා නැති වෙන හිතවිලි පරම්පරාවක් කියන ওই ටික දකිනවා ඊළඟට ඒක උඩයි විඥානය තියෙන්නේ අන්තිමට ඒකත් විඥානය විඥානයද මායාවකට උපමා කරේ මොකද මායාකාරයක් කරන්නේ මොකක්ද නැති දෙයක් ඇති හැටියට පෙන්වුම් කරනවා නැති දෙයක් ඇති හැටියට පෙන්වුම් කරනවා ඉතින් ඒ වගේ බුදු පියාණන් වහන්සේ අන්තිමට දක්වන්නේ මේ විඥාණයට වැටෙන අනිත්‍ය විඥානයේ ස්වභාවය මායාවකට මා කොයිතරම් පුදුම ධර්මයක්ද කියලා හිතනවා ඉතින් ඒක විඥානයේ නැති දෙයක් ඇති හැටියට පෙන්වුම් කරන නිසා තමයි නිවන කියලා කියන්නේ විඥාන නිරෝධය මෙලොවම විඥානයේ නිසු නිරුද්ධ වීම අත්දකින්නවා ඒකයි නිවන කියලා කියන්නේ ඉතින් නැති කරගත්තු දෙයක් නැහැ එතන විඥානයේ ස්වභාවයම නැති දෙයක් එතකොට විඥානයේ ඇතුළේ තියෙන මායාකාර ගතිය නිසා සාමාන්‍ය ලෝකයට ඒක ඇතේ කියලා හිතෙනවා ඒක තමයි ආත්මය කියලා හිතන්නේ අල්ලගන්නේ අනිත් ඒවා නැතත් මම කියලා අල්ලගන්නේ විඥානය නමුත් බුදු පියාණන් වහන්සේ විඥාණයම උපමා කරලා තියෙන්නේ මායාකාරී වූ මායාවක්. ඒ මායාව කියලා කියන්නේ නැති දෙයක් ඇති හැටියට පෙන්වීම නම් මේ නැති දෙයකුයි ලෝකේ අල්ලන් ඉන්නේ. නමුත් නැති බව තේරෙන්නේ නැති නිසා තමයි ඒකයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා මුළු මහත් භවය එහෙම නැත්නම් කර්ම රැස්කිරීම ආදී තියෙන්නේ. ඉතින් යම් කිසි අවස්ථාවක ගන්න විඥාණයේ මායාත්මක ස්වභාවයක් තේරුණා නම් හරියට අර මායාව ඒවා පෙන්වන විඥාදයක්මක් නරඹන කෙනෙක් මෙතේ ක්‍රැවටිලා හිටියා නමුත් අර වේදිකාවේ හැංගිලා ඉඳලා විද්‍යාකාරයා දක්වන ওই හොර ඒ ටික අල්ලගත්ත නම් අන්නේ අවස්ථාවේ මේක පුස්තක් මේක ඇති දෙයක් නැහැ කියලා තීරුම් ගන්නවා අන්නේ විදිහට. ඒකෝර නැති දෙයක් ඇති හැටියට මෙනි මේක තමයි අර ශූන්‍ය වශයෙන් හිස් වශයෙන් බොල් වශයෙන් වැටෙනවා කියලා කියන්නේ. මේ විදිහට ඒ උපමා ඒව ප්‍රත්‍යක්ෂ කරගත් යුතු දේවල් හැටියට බුදු පියාණන් මහසේ දක්වලා තියෙන නිකන් ආසාවට නිකන් අර කාව්‍ය අලංකාර වශයෙන් ප්‍රකාශ කරපු ඒවා නෙවෙයි. ඒකෝර පංචස්කන්ධය පිළිබඳව කතා කරනකොටයි ඊනාට සලායතනිය ගැන ආයතන හය අර අපි දැන් සඳහන් කර මේ අසකන නාසය දිවකය මන කියන ඒ හය පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒක තුලත් මේවට ආයතන කියලා කියන්නේ මොකද මේවා තුල නිෂ්පාදණය වෙනවා කර්ම නිෂ්පාදණය වෙනවා මේවාට එන අරමුණු අවිද්‍යාවෙන් දැඩිව අරගෙන මේ මම මේ ලෝකය මේ අස මේ රූපය කියලා ඒ දෙකක් හැටියට හදාගෙන ඒක තුලින් ඇති කරගන්නේ සම්බන්ධීකරණය තුලින් තමයි ඔන්න කුසල් අකුසල් ආදී වශයෙන් කර්ම රැස්වීම වෙලා අන්තිමට මේ සංසාරයේ දිගින් දිගට යන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒකත් විදර්ශනාවෙන් යථා තත්ත්වය යථා භූත වශයෙන් අවබෝධ කර ගන්නට ඕන. මේ වායේ හිස් බව. ඉතින් ඒකට දීපු අතීතයේ පැරණි තෙරවරුන් එහෙම දීපු සමහර උපමා තියෙන මහ බුදුම ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත් උපමා. මේ වගේ මේ වෙහි අවස්ථාවක විදුලි කොටනකොට මේ විදුලිය සාමාන්‍ය ලෝකයා එහෙම නැත්නම් නූගත් ඒ අතීත යුගයේ මේ විදුලිය කියන එක ඇත්ත දෙයක් හැටියට සමහර කෙනෙක් හිතුවා. නමුත් මේ විදුලිය කියන එක කොහෙවත් ඉඳලාවත් නෙවෙයි. මෙතන ඒක විදුලිය නැති වුණාට පස්සේ ආයෙ කොහෙවත් ගියත් නෙවෙයි. ඒ යම් යම් හේතු ප්‍රත්‍යයන් නිසා ඇති වෙලා නැති වෙන පමණයි. දැන් සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේ විදුලිය කියන එක කොහේ හරි තිවිල විදුලෙන් වහින වෙලාවට විදුලි කොටනවා කියලා කියන්නේ මේ ආලෝකය කොහෙන් හරි ඉඳලා ආවා. ඒක නැති වුණාට පස්සේ කොහාට හරි ගියා. ඒක මුලාවක්. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ හේතු සම්භාර හේතු රාශියක් නිසා ඇතිවෙනවා විදුලිය කියලා දෙයක්. අපි ඒකට නමක් දා ගන්නවා, දෙයක් හැටියට අල්ල ගන්නවා, ඝන සංඥාවෙන් වැඩියට හිතා ගන්නවා. නමුත් ඇත්ත වශයෙන් ඒක ඇති වුණා වගේම නැති වෙලා යනවා. ඕකයි ධර්මතාව. ඉතින් ওই විදිහට විදුලිය, මිරිඟුව, දේ දුන්න ආදී වශයෙන් නොයෙකුත් උපමා අතීතයේ දක්වලා තිබෙන්නේ මේවා ඇති ශූන්‍යත්වය. ඉතින් මේවා විදර්ශනායේ භාවනාව තුළින් වටහා ගන්න වටහා ගත හැකි අවස්ථාවක් තිබෙනවා. ඒ සඳහා යන මාර්ගය තමයි ඒකට විදර්ශනාව කියන්නේ. ඒකේ අනිත්‍යතාව ක්‍රමක්‍රමයෙන් අර ඇතිවීම නැතිවීම දෙක වඩා වඩා සියුම් මන්දමින් මෙනෙහි කිරීමෙන් තමයි මේ අවබෝධය ලබා ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඒකටත් බුදු පියාණන් වහන්සේ ඒ භාවනා වශයෙන් මේ විදිහට දක්වලා තියෙනවා. දැන් ඔය සාමාන්‍ය ලෝකයා දැන් අපි කියුවනේ අර ආයතනවල නිෂ්පාදනය ගැන මොකද යාත්‍නවල නිෂ්පාදනය සාමාන්‍ය ගොරහැඩි ඕලාරික විදියට කරන නිෂ්පාදනය මොකක්ද? ඔන්න රූපයක් දැක්කා. රූපයක් දැක්කා. එතකොට ඒකට ඒක අනුව හඳුනා ගැනීමට යම්කිසි උත්සාහයක් කරනවා. මේ අහවල මේ මගේ හිතවතා බොහොම ඇලුම් කරන කෙනා කියලා හිතාගත්තොත් ඒක අනුව ඊළඟට එක්තරා විදියක සිතිවිලි පරම්පරාවක් ගමන් කරනවා. වෛරක්කාරයා හතුරා කියලා හිතාගත්තු හැටියේ ඒක තවත් විදියක සිතිවිලි පරම්පරාවක් යනවා. එතන අර දෙකොණක් කියලා අල්ලගත්තා. මේ ඇසයි මේ රූපයයි කියලා. නමුත් ඇත්ත වශයෙන් බලනවා නම් මෙතන උණු සිද්ධි මාලාව මේ ඇස්තිරේ වැටුණ එක්තරා චිත්‍රයක් පමණයි මේක. මේ ඇසෙහි වැටෙන යම්කිසි ඇස්තිරේ වැටෙන යම්කිසි දර්ශනයක් විතරයි. ඒ දර්ශනය ආශ්‍රයෙන් ඇති කරගන්නවා විශාල මේ සිතිවිලි පරම්පරාවක් ඇති කරගෙන තමන්ම කර්ම රැස් කරගන්නවා. ඉතින් ආයත සද්දයක් ගැන හිතුවත් එහෙමයි. මිහිරි සද්දයක් ඇහෙනවා, සින්දුවක් වගේ දෙයක් ඇහෙනවා. ඉතින් ඒක මේ හොඳ සින්දුවක් කියලා. ඉතින් ඒක තුල ඇති කරගන්නවා යම් යම් ඇලුම් ආදී. නමුත් අර විදර්ශනාවේදී යම් අවස්ථාවක තේරෙනවා මේ ඔක්කොම චලන ගොඩක් ස්පන්දන ගොඩක් එහෙම නැත්නම් එහෙම් පිටින්ම සංස්කාරවල ගැන කියආපු කෙසෙල් කඳේ උපමාව වගේ එක්තරා ක්‍රියාකාරීත්වයක් විතරයි මෙතන තියෙන්නේ දෙයක් හැටියට ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක ඒ අවබෝධය කරා යන ගමන තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඉස්සෙල්ලා මේක රූපයක්. ඒ රූපය පමණක් නෙවෙයි ඒ රූපයට ආරෝපණය කරනවා. මේක ලස්සනයි, මේක හොඳයි. ඊළඟට මේකේ මේ විදිහ අංග තියෙනවා. ඒවට තමයි කියන්නේ නිමිති ගන්නවා කියලා. නිමිති අනුයන්ගෙන වශයෙන් නිමිති ගන්නවා. ඊළඟට තවත් ඒව නිමිති සරසනවා, තවත් අනු නිමිති වලින්. ওই විදිහට ඒ පුද්ගලයා හඳුනගත්තයි කියලා කියන්නේ ඒකයි. නමුත් අන්තිමට අර ඇහි වැටුණු ඡායාව විතරයි. දැන් කැමරාවක වැටෙනවා වගේ තමයි මේ ඇහි මේ ඇහි බබාගේ දෙල්ලමයි තියෙන්නේ. ඇහි බබාගේ මේ ඇහි වැටෙන ඡායාව අනුව යම් කිසි සිතේ ඇති කරගන්නවා හැඟීමක්. ඊළඟට අවිද්‍යාව නිසා ඒක උද්දීපනය කරලා දෙයක් හැටියට ඉදිරිපත් කරලා ලෝකයා සංසාරයේ අවිද්දවනවා. ඒ සිතිවිලි පරම්පරාවේ ඈතින්ම තියෙන්නේ අර විදිහේ විතර්ක සිතිවිලි සමූහය. ඊට මෙහායින් තියෙන සංඥාවර හඳුනා ගැනීම. මේ හඳුනා ගැනීමට උපකාර වෙනවා අතීතයේ ලබාගත්තු අත්දැකීම්. ඒවා ආශ්‍රයනුයි. මේ අහවල මේ මට මෙහෙම වැරද්දක් කරපු කෙනා, මේ මට මෙහෙම විදියට කරපු කෙනා කියලා ওই විදියට හිතවිලි ඇති කරගන්නවා. අර අතීත සංඥාව උපකාර කරගෙන ඒ හඳුනා ගැනීම ආදිය කරන්නේ. ඉතින් ওই විදියට යන සිතවිලි පරම්පරාවේ තවත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අර මුවා මිනිගෝස්සේ දුවනවා වෙනුවට නුවණැති පුද්ගලයා කරන්නේ මොකක්ද? එතනම ඉඳගෙන මේ මිරිඟුවේ ඇති වුණු යථා ස්වභාවය අවබෝධ කරගන්නවා. ආයි වගේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සදොරට හමු වෙන අරමුණු පිළිබඳව මේක යථා අවබෝධය ලබා ගන්න උත්සාහ කරන්නේ කියලා. ඉතින් ඒක තමයි හඳුන්වන්නේ ධර්මයේ යෝනිසෝ මනසිකාර්යය කියලා. යෝනිසෝ මනසිකාර්යය කියලා කියන්නේ යමක් හටගන්නා තැනටම හිත යොදලා තේරුම් ගන්න උත්සාහ කිරීම. දැන් අර මුවා කරන්නේ ඒ හටගන්නා තැන අමතක කරලා කොතනින්ද මේක ඇති වුනේ, මේ තමන්ගෙම ඇති වෙන පෙනෙන ඒ ඇස්වල තිබෙන දෝෂයකින් හෝ ඒ සීමිත භාවයකින් හෝ අර ඈත පෙනෙන මිරිඟුව යම් කිසි දෙයක් හැටියට වතුරක් හැටියට තේරෙනවා වගේ ඒක ඔස්සේ දුවනවා. නමුත් අර ධර්මයේ දක්වන්නේ මෙතන මුල තියෙන්නේ මෙතන අවිද්‍යාවයි නොදැන්මයි හරියාකාර මේ හේතු ප්‍රත්‍ය සමූහයක් නිසා ඇති වෙන දෙයක් කියලා. ඒ අවබෝධය ඇති වුණාට පස්සේ අන්න ක්‍රමක්‍රමයෙන් ඒ කරා යන මාර්ගය තමයි අර සිතිවිලි පරම්පරාව හැකිතාක් මනින් කඩනවා. විතර්කවලට ගියාට පස්සේ ඒ පටලැවුණාට පස්සේ ප්‍රපංච හැටියට පටලැවුණාට පස්සේ අන්තිමට දවල් හීන දකිමින් ගත කරනවා ඒ විතර්ක. එතකොට ඒකත් මෙහායින් කඩනවා නම් ක්‍රමක්‍රමයෙන්. ඉතින් ඒකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අර නිමිති වශයෙන් දැඩිව ගන්නේ නැතුව ඒ විදර්ශක යා එහෙම නැත්නම් විදර්ශනාවේ යෙදෙන යෝගාවචරයා මේ දකින දෙය පොදුවේ රූපයක් කියලා එතනින් ඒ මෙනෙහි කිරීමෙන් කෙලවර කරන උත්සාහ කරනවා. කෙලවර කරනවා. එතන රූපයක් කියලා දෙවරක් ඒක හිතට දමාගෙන ඊට එහාට යන්න දෙන්නේ නැහැ. රූපයක්. ඒ වගේම සද්දයක්. ඒක විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒක පිළිබඳ විතර්ක ඇති කරගන්න, ප්‍රපංච ඇති කරගන්න, දවල් දීන මවන්න උත්සාහවත් වෙන්නේ නැහැ. මේක අන්න අර ඇස්තිරේ වැටුණු එක්තරා රූපයක් පමණයි. එහෙම නැත්නම් දර්ශනයක් පමණයි. ඊට කන්බෙරයේ වැදුණු සද්දයක් පමණයි. කන්බෙරයේ වැදුණු යම්කිසි චලනයක් භ්‍රමණයක් විතරයි. කියලා ඒ විදිහට ආපසු අර යෝනිසෝ මනසිකාර කියලා ආකාරයට මේක හටගත්තු තැනට සිත යොදනවා. ඒක බොහොම අමාරු වැඩක්. ඉතින් ඒකට සෑහෙන සමාධිමත් සිතක් තියෙන්න ඕන. සමාධිමත් සිතකින් සිත එකඟ කරගෙන ඒ විදිහට එතනින් කඩන්න නම් ඇත්ත වශයෙන් උපේක්ෂාවක් අවශ්‍යයි, මධ්‍යස්ථ බවක්. ඇඳුම් ගැටුම් දෙකෙන් හැකිතාක් දුරට හිත මුදාගෙන එතනම ඒක මෙනෙහි කරලා ඒක යන්න අරිනවා. ඇත්ත වශයෙන් මේව ඇවිත් යන දේවල්. නමුත් මේ බදාගෙන අල්ලගෙන ඒක උඩින් නොයෙකුත් දේවල් තව එකතු කර ගැනීම තුළින් තමයි සංසාරයේ ගමන සිදු වෙන්නේ, කර්ම වේගයට අසු වෙන්නේ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ යන්නේ හැකිතාක් ඉක්මනින් මේක මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය වඩා සරල තත්වයකට පමුණුවනවා. සරල කියලා කිව්වට ඒකට ගැඹුරට යාමක් එතන කෙරෙන්නේ. සාමාන්‍ය ලෝකයා ඒකේ අර ජීවත් වෙන්නේ එදිනදා ජීවිතේ ව්‍යවහාර ලෝකයේ ජීවත් වීමට අවශ්‍ය නිසා කියලා කියනවා. නමුත් ඒක තුලින් වෙන්නේ දිගටම සංසාරයේම කරකැවෙනවා. නමුත් යම් කිසි අවස්ථාවක මේ අවබෝධය ලැබිය යුතුයි. ඒ ලැබීමට තමයි බුදු පියාණන් වහන්සේ අන්න අර සියුම්ම මානසිකාර්යය යොදලා හිත හැකිතාකික්මනේ උපේක්ෂාවට ගන්න කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට සංඥාව ඉවරත් යන්න නොදී අන්තිමට අර වේදනාවේ මේ වින්දනේ මේ වේදනාවෙත් දෙපැත්තක් තියෙනවා. මේ පින්නදුන කවුරුත් දන්නවා සැප දුක් කියලා. ඒ දෙකට මැදින් තිබෙනවා නොදුක් නොසුව කියලා එකක්. ඒක සාමාන්‍ය ලෝකයේ අවබෝධ වෙන්නේ නැහැ. ඒක හිතට අල්ලන්නේ නැති විදිය තත්වයක් නිසා මධ්‍යස්ථ තත්වය බොහෝ විට ඒක පිළිබඳව අනවබෝධයයි තියෙන්නේ. අවිද්‍යාවයි තියෙන්නේ මධ්‍යස්ථ වේදනාව පිළිබඳව. ඒක මධ්‍යස්ථ වේදනාව ටික ඒක එලි කරගන්න පුළුවන් වෙන්නේ, අඳුන ගන්න පුළුවන් වෙන්නේ සතිපට්ඨානයේ දෙනකොට. මේ හොඳට සිහිය යොදලා මේ තමන්ගේ කය පිළිබඳව, වේදනාව පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන සිතිවිලි පිළිබඳව ඒ වර්තමානයේ ජීවත් වෙමින් සතිය පවත්වනකොට ඔන්න තේරෙනවා සැප වේදනාව කියලා දෙයක් තියෙනවා, දුක් වේදනාව කියලා තියෙනවා, මධ්‍යස්ත එහෙම නැත්නම් නොදුක් නොසුව කියලා වේදනාවකුත් තියෙනවා. එතන මැදින් තමයි අත්ත වශයෙන්ම අපිට මේ විමුක්තියේ මාර්ගය තියෙන්නේ. එතන තමයි උපේක්ෂාවට තැන. උපේක්ෂාව කියලා කියන්නේ මධ්‍යස්තව සමව බැලීම. ඉතින් මේ එන ඒක බොහොම අමාරු වැඩක්. නමුත් විදර්ශකයා උත්සාහවන්තව අර ඇලුම් ගැටුම් දෙකෙන් හිත මුදාගෙන එතනම ඒවා එන හැටි යන හැටි බලනවා. දැන් පාරක උතෝරක නැවතිලා තමන් බලාපොරොත්තු වෙන වාහනයක් තියෙනවනම් ඒක දිහා ඉතින් හුඟක් ඕනෑකමින් බලනවා. නමුත් තමන්ට උමනා විශේෂයෙන් ඇල්මක් ගැටුමක් නැති වාහනයක් යනවනම් ඒක එනෝ පේනවා යනෝ පේනවා. රාත්‍රී කාලේ නම් ඉස්සරහා තියෙන ලාම්පු පේනවා, ඊට පස්සෙන් එළියට ඒ පැත්තේ තියෙන ලාම්පු පේනවා. ඔච්චර අන්න ඒ වගේ අර අමුතු නිමිති ගන්නෙ නැතුව සේන ඒ අරමුණු එතන එතනම මෙනෙහි කරලා කෙලවර කිරීමේ ශීඝ්‍රව මෙනෙහි කිරීමේ ක්‍රමයයි බුදු පියාණන් වහන්සේ විදර්ශනා හැටියට දක්වන්නේ. ඒ විදිහට කරගෙන යනකොට යම් අවස්ථාවක වැටෙනවා අන්න අර කියාපු අර නැති දෙයක් නේද මේ පෙන්නුම් කරන්නේ, නැති දෙයක් ඇති හැටියට මවාපෑමක් නේද මේ හිතෙන් කරන්නේ කියන අවබෝධය. ඒක වෙන කෙනෙකුට පෙන්නුම් කරන්න බෑ, තමාම ප්‍රත්‍යක්ෂ කරගති යුත්තක් අර විදර්ශනා මාර්ගයේ ගිහිලා. ඉතින් ඒකම තමයි අර බුදු පියාණන් වහන්සේ දක්වන්නේ රූපය පෙන පිඬක් ඒ පැත්තට බැලුවත් මේක පෙන පිඬක් හැටියට, ඊළඟට දිය බිබුල් හැටියට, මිරිඟුවක් හැටියට, කෙසෙල් පතුරු ගොඩක් නිස්සාර එකක් හැටියට අන්තිමේදී මේක මායාවක්, මායාකාරයෙක් දක්වන දෙයක්. මොකද ඒක තුල තමයි මමය කියලා ගත්තනම් ඊළඟට එහායින් තියෙන ඒ ලෝකයේ දේවල් අපි අඳුනගෙන ඒවට නමක් දාගෙන ඒවා පිළිබඳව ඇලුම් ගැටුම් ආදී ඇති වෙන ඔය වහාර ලෝකයේ ජීවිතයට උපකාර වෙන්න පුළුවන්. නමුත් සංසාරයෙන් මිදීමට උපකාර වෙන්නේ නැහැ. යථා තත්ත්වය ඒක නොවේ. මේ මසසට යටවීමක් ඒක. එහෙමනම් මේ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ප්‍රඥාව කියලා කියන විදර්ශනා ප්‍රඥාව මතු කර ගන්න ඕන ක්‍රමක්‍රමයෙන්. මේ ප්‍රඥාවට තමයි යථා තත්ත්වය ප්‍රබුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ පංචස්කන්ධයේම දුකක් කියන එක එතකොටයි වැටහෙන්නේ. පංචස්කන්ධයේම දුකක් කියලා කියන්නේ මොකද්ද? අන්න අර මේ සාමාන්‍ය ලෝකයා දුක කියලා කියන ඒ අදහසට වඩා මහා කුළුල්ල එකක් තියෙනවා මේ පංචස්කන්ධයේ දුක කියලා කියීම තුළ. ඒ කියන්නේ අනිත්‍යයි. මේකේ අනිත්‍යතාව පේනවා. මෙතන තියෙන්නේ චලන රාශියක් විතරයි. මේ එකක්වත් අල්ලගත්තු තැන එතන තියෙන දුකක්. ඒක නිසා මේවා කරන්න තියෙන්නේ අර ඒ එනේන දේ මෙනෙහි කිරීමෙන්. මේවා පිළිබඳව නොයල්ම විගාගය දැඩිව ඇති කර ගැනීමයි. ඒ විදිහට යනකොට අන්තිමට යම් අවස්ථාවක මේ කොයි එකක් ආවත් ඒවට ඔරොත්තු දෙන ස්වභාවයක්, ඒ සංස්කාර පිළිබඳව උපේක්ෂාවක් ඇති වෙනවා. ඉතින් ඒකම අර ත්‍රිලක්ෂණයේ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තව තවත් ගැඹුරට යනකොට මේ ඇත්ත වශයෙන් හැම එකක්ම අර අපි කිව්වා වගේ විල ළඟට ගිහිච්ච යෝගාවචරය කරන වැඩක් නෙවෙයි. මේක කීමක් නොවේ, දැකීමක්, නුවණින් දැකීමක්. ඒ දැකීම තුළින් ප්‍රඥාව මෝරලා ගිහිල්ලා යම් අවස්ථාවක වැටෙනවා මේ හැම එකකම ශූන්‍යත්වය. ඒක ඇස්කණ්ණාසාදිය තිබුණත්, ඒ ඇස්කණ්ණාසියදී තිබුණත් අවදිව සිටියත් ඒවායේ අර මෙතෙක් පෙනුණු අරමුණු ඒවාට හසු නොවන තත්වයක්, ඒවායේ ශූන්‍යත්වය හිස් බවක් අවබෝධ වෙන තත්වයක් තිබෙනවා. ඒකට තමයි භව නිරෝධය කියලා කියන්නේ. භව නිරෝධය කියලා කියන්නේ මේ දැන් අපි සාමාන්‍ය ලෝකයා ඉන්නේ භවයේ පැවැත්ම. මේ පැවැත්මේ නැවැත්ම බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඔන්න ඔය විදිහටයි. ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු තත්වයක් ඒක. ඉතින් ඒ ප්‍රත්‍යක්ෂය යම් කෙනෙක් ලැබුවා නම් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් වශයෙන් ඒ උපරිම මාර්ගයෙන් බලනකොට අරහත්වෙන් අන්න ඒ ප්‍රත්‍යක්ෂය තමයි ඔය අරහත් ඵල සමාධිය ආදී වශයෙන් කියන්නේ. සමාධි තත්වයේදී ඒක අත්දකින්න පුළුවන් ඒ යෝගාවචරයට ලබාගත්තු විමුක්තිය, සංසාර විමුක්තිය. ඒ විමුක්තියේ සුවයේ සෑහෙන කාලයක් ගත කරන්න පුළුවන්. ඒකයි මෙලොවම නිවන කියලා කියන්නේ. දිත්තේව ධම්මේ මෙලොවම නිවන ලබාගත්ත කියලා කියන්නේ අන්න අර ප්‍රඥාවෙන්. මේ අපිට පේන ලෝකයේ ඇති ශුන්‍යත්වය, හිස් බව ගැඹුරින්ම අවබෝධ කර ගැනීමයි. මොකද එහෙම අවබෝධ කරගන්නේ, ඒ අවබෝධයේ වැදගත්කම ඇත්ත වශයෙන්ම මතු වෙන්නේ මරණ අවස්ථාවේදී. මොකද මරණ අවස්ථාවේ නැවත උත්පත්තියක් ලැබෙන්නේ මොකද? අන්නර්ද මේ පිනතුන් තහලා තියෙන නිමිත්ත, මරණ ගති නිමිත්ත ආදී වශයෙන්, කර්ම නිමිත්ත, ගති නිමිත්ත ආදී වශයෙන් පණ අදින පුද්ගලයාට, මේ පැත්තට අදින පුද්ගලයාට මේක තවත් අල්ලගෙන ඉන්න බෑ කියලා වැටහෙනකොට තව මොකක් හරි හිතට ඉදිරිපත් වෙන ඔන්න එහෙනම් මේක අල්ලගන්න කියලා. අතීත කර්ම වේගවලින් යමක් ඉස්සරහට එනවා කර්මානුරූපව. මේ ජීවිතේ මේ පණ අදිනවා කියලා කියන්නේ මොකද්ද? මෙලොවම ඉන්න දඟලනවා. නමුත් මේ ශරීරය ඔරොත්තු දෙන්නේ නැහැ. යම් අවස්ථාවක් එනවා මේක අතහැරලා යන්න. නමුත් මේකට තියෙන ඇල්ම නිසා, ශරීර කූඩුවට තියෙන ඇල්ම නිසා මෙතනම ඉන්න දඟලනවා. අර තණ්හාව නිසා, උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීම. අතහරින්න වෙන බව හරියට තේරුම් ගන්න වෙලාව වෙනකොට හිතට පහළ වෙනවා වෙන නිමිත්තක්. දිවපාලල ගන්නවා. ඒක සමහරවිට අපායකින්දරක් වෙන්න පුළුවන්. තිරිසන් සතිකුගේ වඩ කුසයක් වෙන්න, කුසක වෙන නිමිත්තක් වෙන්න පුළුවන්. නමුත් අර පැවැත්මට ඇති ආශාව නිසා, පැවැත්මට ඇති ආශාව නිසා හිතෙන් අරක දැඩිව ග්‍රහණය කරනවා. ඔබ උපාදාන වශයෙන් අල්ල ගන්නවා. ඔන්න එතනයි භවය. ඒකට දැන් බොහෝ දෙනා අය කතා කරන්නේ භව නිරෝධය ගැන නෙවෙයි, අර අන්තරාභවය කියලා දෙයක් ගැනයි බොහෝ දෙනා කතා කරන්නේ. නමුත් ඇත්ත වශයෙන් අපිට අවධානය යොමු වෙන්නේ ඔන්න ඔය භව නිරෝධය කියන එකයි. ඉතින් ඒකේ රහස ඒක ඒ වෙලාවට හිතලා ගන්න බෑ. මේ ජීවිතය ගත කරලා අර කිව්වා වගේ 100 කෙනෙක් වෙලත් ඒතර දූ දරුවන්ටත් වස්තුවටත් ඔක්කොම ඇලුම් ඇතිව ඉඳලා මම මැරෙන වෙලාවට මම ක්ෂණික අවබෝධයක් ලබාගෙන ඒ වෙලාවට මම මේ ජීවිතයේ මෙතවත් උපදින්නේ නැත්ත්වයකටපත් වෙනවා කියලා හිතුවට ඒක හරියන්නේ නැහැ. ප්‍රඥාවෙන් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන ජීවත් වෙන ඉඳෙද්දීම. ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තු තැනැත්තා මරණ අවස්ථාවේදී નિરાයාසයෙන්ම ඒ අර කියාපු නිවන් සිතයි මතුවෙන්නේ. නිවන් සිත කියලා කියන්නේ මේ භව නිරෝධයයි භවයේ පැවැත්මේ අර නිස්සාරත්වය කියන කොටිම කියතොත් ශූන්‍ය හිස් කිස් බවට හිත එනවා. ශූන්‍යත්වයට හිත එනවා. එතකොට එතන ඇලුම් ගැටුම් මොකක්වත් නැහැ. ඉතින් ඒ විදිහ තත්වයක් තමයි නිවන කියලා කියන්නේ. ඒක මෙලොවම අවබෝධ කරගත්තු අය මෙලොවදීම ඒ නිවන් සුවය විඳිනවා සමාධි වශයෙන්. ඊටත් ඒකේ උපරිම වටිනාම අවස්ථාව තමයි අන්න අර කියාපු මරණ අවස්ථාවේදී ඒක ඉබේටම ඉදිරිපත් වෙනවා. මොකද ඉබේට ඉදිරිපත් වෙන්නේ. ඒ නිවන කියලා කියන්නේ සාමාන්‍ය ලෝකීය වචනෙන් කියනවා නම් නොමැරී මැරීම වගේ දෙයක්. මෙලොව ශාරීරිය වශයෙන් ජීවත් වෙනවා. නමුත් හිතෙන් මේ භවයේ ඇති නිස්සාරත්වයේ තීරුම් අරගෙන මේ පංචස්කන්ධය අතහැරිනවා. පංචස්කන්ධය බදාගෙන ඉන්නේ හිතෙන්. මේ කවුරුවත් පංචස්කන්ධය අතින් අල්ලගෙන ඉන්නව නෙවෙයිනේ. අල්ලගෙන ඉන්නේ මොකකින්ද? හිතෙන්. උපාදාන වශයෙන් අල්ලගෙන ඉන්නේ තණ්හාව නිසා. තණ්හාව ඇති තැන උපාදාන තියෙන. එතකොට යම් නිවනට ওই තණ්හාව නැති කිරීම තණ්හක්ෂය ආදී වචන යොදන්නේ, උපාදාන අනුපාදාන ආදී වශයෙන් යොදන්නේ. ඒ තණ්හාව නැති කරනකොට, ඒ අල්ලා ගැනීම නැති වෙනකොට, එතකොට මෙලොවම මේ අප්‍රත්‍යක්ෂ කරගත්තනම් ඒ විදිය තත්වයක් මේ ශාරීරිය ඇත්ත වශයෙන්ම අතහරින වෙන වෙලාවට ඒක નિરાයාසයෙන්ම ඉදිරිපත් වීම ගැන ආයි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවට ඉබේටම මතුවෙන්නේ අර කලින්ම ඒක පුරුදු කරගෙන තියෙන නිසා, එහෙම නැත්නම් ඒක තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන නිසා, ජීවිතේ ලබාපු වටිනාම ප්‍රත්‍යක්ෂය නිසා ඒක નિરાයාසයෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් භව නිරෝධ තත්වය රහතන් වහන්සේ කෙනෙක් සමහරට ශාරීරියේ ගිනි දැල්වාගෙන පිරිනිවන් පෑවා කියලා හැම සඳහන් වෙනවා. ඉතින් කෙනෙක් බය වෙන්න පුළුවන්, මොකද්ද මේ අප කොයිතරම් දුකක්ද මේ ඉන්නේ කියලා. ඒ අතහැරපු ඔය දැන් මේ පින්නතුනත් ඔය මේ අතහැරපු මේ ඇඳුමක් එහෙම සමහරට ඔය මේ ගිනි ගොඩක් දාලා ඔකට පුච්චන්නේ ඒ වෙලාවට තමයි මේ පිච්චෙනවා කියලා හිතෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ පංචස්කන්ධයේ හිතෙන්ම අතහැරලා ඒකට ගිනි ආවුලව ගන්නවා තේජෝ ධාතු සමාපත්තියට ඇවිල්ලා. මේකෙන් සාමාන්‍ය ලෝකයට තේරුම් ගන්න බෑ. අන්න ඒ විදිහට ඒ සිතෙන් කරන්න පුළුවන් උපරිම විමුක්තිය තමයි ඒ උපරිම විමුක්තිය, උපරිම උපේක්ෂාවයි නිවන කියලා කියන්නේ. ওই தත්ත්වය කරා යන ගමනයි. එතකොට මේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ සමත විදර්ශනා වශයෙන් නොයෙකුත් ආකාරයෙන් කියන්නේ. එතකොට මේ පින්නතුන් ඒ ඉලක්කය හරියට වටහා ගත්තනම්, ඒ මාර්ගය හරියට යනවා නම්, තමන්ගේ පාරමිත සම්පූර්ණ වෙලා තියෙනවා නම්, ධර්ම උත්සාහය හරිනම්, කල්යාණ මිත්‍ර ආශ්‍රය හරියට තිබෙනවා නම්, තාමත් පුළුවන් මේව ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට නුවණින් මේ ඉන්නවන් කල්පනා කරන්න ඕනේ මේ කථාන්තරය තුල අපිට මේ පාඩම් දෙකම අපි ඉගෙන ගන්න ඕන. ලෝකයේ කවදවත් අර හොඳ නරක කියලා දෙකක් තිබෙනවා. පින්පව් කියලා, කුසල් අකුසල් කියලා දෙකක් තියෙනවා. මේ වටහා දීමයි බුදු පියාණන් වහන්සේ කළේ. හොඳ පැත්තයි, කළු පැත්තයි, සුදු පැත්තයි හඳුන්වලා දුන්නා. සාමාන්‍ය දිනදා ජීවිතයේ මේ සංඝයා වහන්සේලා පැවිද්දන් කියලා කියන්නේ මේ ගිහි ලෝකයෙන් මේ නායයි. ඉතින් ඒ ගිහි ලෝකයේදී මියම් කිසි ගුණධර්ම වර්ධනයක් ඇති වෙලා ඊට පස්සේ ඒව මෝරා යාමෙන් තමයි ක්‍රමක්‍රමයෙන් පැවිදි ජීවිතයට එන්නේ. ඉතින් ඒක නිසා අර ගිහි ජීවිතය ගැන හිතලා බැලුවත් අන්න අර ගුණධර්ම වැඩගත් වෙනවා. කෘතඥතා ආදී ගුණධර්ම ඒවා තුලින් ඊළඟට ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ජීවිතය ගැන ගැඹුරු අවබෝධයක් ලබාගෙන යම් කිසි අවස්ථාවක බහුපුත්තිකාතරණිය වගේ මේ පැවිදි බිමේදී හෝ ගිහි ජීවිතයේදී හෝ ඒ අර උපේක්ෂාව ඇති කරගන්න, උපේක්ෂාව ඇති කරගෙන මේ ශාරීරියේ ස්වභාවය, ජරා දුර්වලත්වය, මේ හැම එකක්ම අනාත්ම ස්වභාවය කියලා කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වා ගන්න බැරි බව, මේක අවබෝධ කරගත යුතු දෙයක්. ඉතින් ඒක අවබෝධ කරගන්න උපකාර වෙන්න කරගන්න ඕන අර ඒන දේවල්. ඉතින් මහලු වයසත් උපකාර කරගෙන මේ ශරීරයේ අතහැරිය යුතු දෙයක්, අතහැරින්න වෙන දෙයක් කියලා ඒක පිළිබඳව ඇල්ම නැති කරගන්නකොට අන්න අර ගියාපු භයානක මේ සිතේ අසංසිඳෙන්නේ නැතුව මේච්චර කාලයක් තිබුණු තණ්හාව, ඒක තණ්හාව නැති කිරීමේ தત્ත්වය, එහෙම නැත්නම් ඒ අල්ලා ගැනීම, ඒ අතහැරීමේ தત્ත්වය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා ප්‍රඥාවෙන්. එහෙම ඒ සිතෙන් මත හැරියනම් මේ පංචස්කන්ධය යම් අවස්ථාවක ඒ වෙලාවට ලැබෙන සුවය තමයි මේ පරම අපි ওই පරම ශාන්ත නිර්වාණ සුවය ආදී වශයෙන් දක්වන්නේ. ඒකට කියන්නේ අවේදිත සුවය. අනිත් හැම ලෝකයේ තියෙන හැම දෙයක්ම වේදනා ආශ්‍රයෙන් ලබා ගන්න සැප. ඒවා හැම එකක්ම බුදු පියාණන් වහන්සේ දුක් හැටියට දැක්වීම. මොකද දුක් වේදනාව ගැන දුක් වේදනාව දුක බව අමුතුවෙන් කියන දෙයක් නැහැ. සැප වේදනාව දුක බව තේරෙන්නේ ඒක වෙනස් වෙනකොටයි. මධ්‍යස්ථ වේදනාව කොහෙත්ම දැනින්නෙත් නැහැ. මේ එකක්වත් අල්ලගන්න එපා කියන විදිය දර්ශනයකටයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒකට ඉතින් මුලදී අර කියාපු මධ්‍යස්ථ වේදනාවෙන් ආරම්භ කළා ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනකොට යම් කිසි අවස්ථාවක මේ වායේ නිස්සාරත්‍ය අනිත්‍යතාවය වැටහිලා අන්න එතකොට අර එතෙන්දී අර කියාපු අර සලායතනයේ ක්‍රියාකාරීත්වය අවමට්ටමකින් විතර්ක ආදියට යන්න නොදී හැකිතාක් ඉක්මනින් මේකේ ක්‍රියාකාරීත්වය දැකලා මේ දෙකක් හැටියට බෙදාගත්තු ඇසත් රූපයත් කියලා දෙක ගැටීමෙනුයි මෙන්න මේ ඔක්කොම වෙන්නේ. ඊළඟට කනත් සද්දයක් කියලා දෙකක් හදාගෙන ඒ දෙක ගැටීමෙනුයි මේ ඔක්කොම දැන් ඔය පිල් දෙකක් බෙදාගෙන ක්‍රීඩා කරන්නේ. පිල් දෙක බෙදුන නිසානේ මේ ඔක්කොම ක්‍රීඩාව තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ පිල් දෙකක් හදාගන්න. මේ ඇහැයි මේ රූපයයි අර මුවාගේ කතාවෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ඇහැයි මේ රූපයයි කියලා ඒක ඔස්සේ දුවනවා. මේ කණයි මේ සද්දයයි කියලා ඊළඟට ඒක උසේ යනවා. ඔය විදිහ ක්‍රියාකාරීත්වයෙන් මිදලා යම් කිසි අවස්ථාවක ඒ සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන්නේ එකයි. මේ සංස්කාර තමයි ලොකුම දුක කියලා බුදු පියාණන් මහසී දක්වා. මේ කියවපු සිත තුළ කෙරෙන සංස්කරණයම දුකක් හැටියට යඹුරින් වැටෙන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මේ සංස්කාර නිරෝධය බුදු පියාණන් මහසී දක්වන්නේ. එහෙම සකස් කරන්නේ නැත්නම් ඒ වායි විපාක පක්ෂයකුත් නැහැ. එතනම ඉවරයි. දැන් කර්ම මේ කර්ම සංස්කාර කියලා හඳුන්වන්නේ මොකද? මේ දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ රැස් කරගත්තු කර්ම තමයි මොහොතක් පාසා අපේ විඥාණයෙන් මතුවලා අපේ ක්‍රියාකාරීත්වයට පොළඹවන්නේ. ඒ වෙනුවෙන් මේ හැම එකක්ම උපේක්ෂාවට හරවලා ඒවා එහෙම යන්නේ අරිනව නම් ඒවා අල්ලගන්නේ නැතුව අන්න අර එතකොට තමයි විමුක්තිය තියෙන්නේ. ඉතින් මේ ධර්ම මාර්ගයේ යාමට අවශ්‍ය උපදේශයක් මේ ගාථාවේ තියෙනවා. අර කියාපු උත්තුම් ධර්මයේ දකිමින් එක දවසක් ජීවත් වුණත් ඇතයි 100 කෙනෙක් ආච කෙනෙක් නුනත් කමන්නේ එක දවසක් හරි ජීවත් වෙලා ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් ඒක තමයි නියම වටිනා ජීවිතය කියලා හිතා ගන්න ඕනේ. එතකොට අද දවසේ මේ පින්වත් පිරිස මේ කියාපු මාර්ගයට උපකාර වෙන යම් යම් මට්ටමකින් ශීලය සමාදන් වෙලා ශීලයේ පිළිහිටයි මේ හැම එකක්ම කරන්නේ. ඊළඟට ඒ වගේම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් භාවනාත් වැඩුවා. ඇත්ත වශයෙන් ධර්ම ශ්‍රවණය තුලින් පවා භාවනා මානසිකාරයෙන් අසංසින්නවනේ. ඒ කෙනෙකුට පුළුවන් ඒක තුලින් විදර්ශනා ඥාන පවා ඇති කරගන්න පාරමී ශක්තිය තිබෙනවා නම් ඉතින් ඒ විදිහට මේ නිවනටත් උපකාර වෙන සමාධි ජීවිතයට උපකාර වෙන යම් කිසි ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. මේ තුලින් යම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා අරණියට උපකාර වන ඉන්ද්‍රිය බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වශයෙන් උපකාර වන යම් ශක්තියක් නැති වුණා නම් චිත්ත ශක්තියේ මේ ශක්තියින් පිහිට කරගෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රයත් උපකාර කරගෙන මේ පින්වත් පිරිස හැකි තාක්ෂණ මනින් බුද්ධ ශාසන පරිහානිය අවදී ශාසන පරිහානියට කලින් මේ තත්ත්ව අවබෝධ කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ භයානක සංසාර දුකින්වත් මිදලා උතුම් මහා මහණුවන් සාක්ෂාත් කර ගැනීම මේ ධර්ම අසුනමයි. කුසල ශාහකාන්තේ හේතු වාසනා වේවා. එසේම අවීචිය සිට අකමිට දක්වා වූ යම් තාක් අපගේ ඥාතිනුත් එක්ක යම් තාක් කෙනෙක් මේ විදිහේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය මේ කුසල අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීමෙන් හැකි තාක් ඉක්මනින් ප්‍රාර්ථනීය බෝධිගින් උතුම් මහා මහණුවන් සාක්ෂාත් කර ගන්නවා කියන ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්නේ. එත්තාවතා චම්හි සංඝතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අම්දං පදං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාදි භුම්මට්ඨා දේවානාගමහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨාදි භුම්මට්ඨා දේවානාගමහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්පදා දුක්ඛප්පත්තාකින් දුක්ඛා භයප්පත්තාකින් භයා සෝකප්පත්තා ච නිසෝකාමුන්තු සම්බේ පාණියෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛාමයප්පත්තා ච නිභය සෝකප්පත්තා ච නිසෝකාමුන්තු සම්බේ පාණියෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛාමයප්පත්තා ච නිභය සෝකප්පත්තා ච නිසෝකාමුන්තු සම්බේ පාණියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල
සතං සමාගමෝ හෝතු යාව නිපාන පස්සය හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පස්සය හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදම සීලිස්ස නිත්‍යං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නිච්චේ අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සංජේතු